SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි දැන් සූදානම් වෙන්නේ SBS සිංහල වැඩසටහනේ ලෝවට විශේෂාංගය ඔබ වෙත ගෙනෙන්නයි. ඔබ දන්නවා සෑම සිකුරාදාවකම ගෙවි යන සතියේ ලෝකයේ වටේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව අපි කතා බහ කියදෙනවා. අදත් සුපුරුදු විදිහටම අපිත් සමග එකතු වෙලා ඉන්නවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, අයිබුවන්, සුබ දැසනක්.
අයිබුවන් මදුරන්, සුබ දැසනක්.
හොඳයි, අපි මුලින්ම යනවා යුරෝපයට. අද දවසේ කතා බහ ආරම්භ කරන්න ප්‍රංශ ජනාධිපතිවරණයට තවත් තියෙන දින දෙකයි. මේ මාසේ 7 වෙනිදා මේ ඉරිදා තමයි පැවැත්වෙන දෙවන වටේ හෙවත් අවසාන වටය. ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ අවසන් විවාදයත් අවසන් වෙලා තියෙනවා. මේ වන විට කොහොමද අමල් ප්‍රංශයේ ජනාධිපතිවරණයේ උණුසුම?
මතර දැනට මේ ඔවුන් මේ දෙපළගේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ රූපවාහිනී වැඩසටහනේ විවාදයෙන් පස්සේ ප්‍රංශ ජනතාවගේ අදහස වෙලා තියෙන්නේ, බහුතරයකගේ අදහස වෙලා තියෙන්නේ මේ විවාදය ඉමෑනුවෙල් මැක්‍රොන් කියන ඒ අපේක්ෂකයා ඔහු මේ විවාදයේ ජයග්‍රහණය කළයි කියලා. ඒ එක්කම දැනට තියෙන ජනමත වලින් දැනගන්න තියෙන විදිහට ඔහු ඉරිදා තියෙන මේ දෙවන වටේ තරඟෙන් ඉදිරියට මේ ප්‍රවණතාවය ඉතාමත්ම ප්‍රබලයි කියලා. ඒ අනුව ඔහු රටේ මීළඟ ජනාධිපතිවරයා වීමේ හැකියාව හුඟක්ම වැඩි කියන තැන තමයි ඉන්නේ. නමුත් අපි ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන මීට කලින් අවස්ථාවලදී ඇමරිකාවෙත්, ඒ වගේම අපි ගත්තොත් බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් ඡන්දේ ජනමත විචාරණයේදීත් සියලුම ජනමත විමසුම් වල ප්‍රකාශ වෙච්ච කරුණු වලට සම්පූර්ණයෙන්ම පරස්පර විදිහට තමයි අවසාන ප්‍රතිඵලය ලැබුණේ. මෙතනදිත් එහෙම වෙයිද කියන ඒ සැකයක් තියෙනවා. නමුත් දැනට දැනගන්න තියෙන විදිහට ඉමෑනුවෙල් මැක්‍රොන් ප්‍රබල ලෙස ඉදිරියට පැමිණ ඉන්නවයි කියලා ඔහුගේ ප්‍රතිවාදී මරින් ලෙපෙන් අභිභව දැනට ඔහු ජනාධිපති වීමේ ඒ සම්භාවිතාව ඉතාමත්ම වැඩි කියලා තමයි අපිට කියන්න පුළුවන්.
අමල, තව පොඩි අතුරු ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මේ චරිත දෙක සංසන්දනය කරලා බලද්දී දේශපාලන අත්දැකීම් වලින් කවුද වැඩිපුරම ඉදිරියෙන් ඉන්නේ?
මෙතන ඇත්තටම මරින් ලෙපෙන් කියන්නේ ෆ්‍රාන්සේ දක්ෂිණාංශික පක්ෂයක ප්‍රධානියෙකුගේ දියණිය තමයි මරින් ලෙපෙන්. ඉතින් ඇය ෆ්‍රාන්සේ දේශපාලන ප්‍රවාහයේ බොහොම ආන්දෝලනාත්මක චරිතයක් හැට දකින්න පුළුවන්. මරින් ලෙපෙන් අතර දක්ෂිණාංශික චරිතයක් වුණාට ඇය තමන්ගේ පියාගේ දේශපාලනයෙන් යම් කිසි විදියකට වෙනසක්කමක් හැටියට ඇය මධ්‍යස්ථ මතදාරියෙක් හැටියට ඉදිරියට ඒමටත් උත්සාහ කළා මේ මැතිවරණ ව්‍යාපාරයේදී. ඒ නමුත් අපි ඒක සැසඳුවොත් ඉමෑනුවෙල් මැක්‍රොන් ඔහු දැනට ප්‍රංශයේ ජනාධිපති ඔලාන්ගේ රජේ අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. අවුරුදු 39ක දේශපාලඥයෙක්. ඔහුට එතරම්ම දේශපාලන වශයෙන් පරිණතභාවයක් නැති වුණාට ඔහු ඇතරම මේ එක්තරා විදියකට අලුත් චරිතයක් හැටියට ප්‍රංශයේ පිළි අරගෙන තියෙනවා. මරින් ලෙපෙන් අනිත් අතට ඇය අවුරුදු 48යි. ඇය දේශපාලන වශයෙන් දේශපාලනයට සම්බන්ධ වෙලා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ වැඩි කාලයක් ඉඳලා තියෙනවා. ඇය තනතුරක් ලබා ගන්නට නොහැකි වුණාට නමුත් ඔවුන් දෙපළ අතර තියෙන ඒ වෙනස්කම් එහෙම නැත්නම් ඉදිරිවාදී බව බොහොම ප්‍රබල ලෙස මෙව රූපවාහිනී විවාදයේදී ඉදිරියට පැමිණියා. එක්තරා අවස්ථාවකදී මරින් ලෙපෙන් කියා සිටියා ඉදිරි මැතිවරණයේදී ඇත්තටම ප්‍රංශයේ නායකයා වෙන්නේ කාන්තාවක් කියලා. ඇය කිව්වා ඇය දිනුවත් පෙරදුනත් ප්‍රංශය පාලනය කරන කාන්තාවක්. මොකද ඉමෑනුවෙල් මැක්‍රොන් ජනාධිපති වුණොත් ඔහු ඇත්තටම යුරෝපාවාදී පුද්ගලයෙක් නිසා ඔහු ඇත්තටම යුරෝපයේ ප්‍රබල නායකයන්ට යටවලා කටයුතු කරන නිසා ප්‍රංශයේ නායකත්වය ජර්මනි ඇංගෙලා මර්කල් අතට පත් වෙයි කියලා ඇය අනතුරු ලඟවීමක් කළා. ඉතින් එතන උපහාසාත්මකව කියා සිටියේ මේ මැතිවරණයේ කවුරු දිනුවත් ප්‍රංශය ඉදිරියේදී කාන්තාවක් විසින් තමයි පාලනය කරන්න කියලා.
හොඳ, අපි දැන් අවධානය යොමු කරනවා ඇමරිකාව වෙතට. ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ආන්දෝලනාත්මක ක්‍රියාවක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මැද පෙරදිග සාමය කෙසේ හෝ ඇති කරනවා කියලා දැඩි තීන්දුවක තීරණයක එල්බගෙන සිටිනවා ඩොනල්ඩ් ට්‍රම්ප්. මොකද්ද මේ කතාව අමල්?
මදුර, ඇත්තටම පලස්තීනයේ ජනාධිපති හැටියට පිළිගන්න මොහමඩ් අබ්බාස් ඔහු දවල මන්දිරයේදී ඔහු පිළිගෙන ඔහුත් සමග සාකච්ඡා තියෙන අවස්ථාවක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ මැද පෙරදිග සාමය ඇති කිරීම ඒක එතරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි අපි මේක කරගන්නවයි කියලා. ඉතින් දශක ගාණක් විසඳගන්න බැරි වෙච්ච ඒ තිරිච්ච මැද පෙරදිග ප්‍රශ්නය බොහොම ඉතා සරලව ඒ ගැන ඒක තමන්ට විසඳන්න පුළුවන් මේක තරම් ලොකු බැරෑරුම් කාරණාවක් නෙවෙයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඉතින් මේක ඇත්තටම ඉතාමත් ආందోళනාත්මක ප්‍රකාශයක්. මොකද අපි දන්නවා දශක ගාණක් තිස්සේ නොයෙකුත් ඇමරිකානු ජනාධිපතිවරුන් උත්සාහ කළා තියෙනවා ඊශ්‍රායලයත් පලස්තින ජාතිකයනුත් එකට එක් කරලා මේ ප්‍රදේශයේ සාමය ඇති කිරීමට. ඉතින් මේ විදිහට ඉතා සරල ලෙස මේ ප්‍රශ්නේ සැලකීම ගැන ඇත්තටම හුඟක් අය මේ ගැන තමන්ගේ බිය ප්‍රකාශ කරලා තියෙනවා. මොකද මේකෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විදිහට ප්‍රකාශ කිරීම තුළින් ඔහු මේ මැද පෙරදිග ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ දැනුම කොතරම් දුරට ඔහු මේ ප්‍රශ්නය පිළිබඳ අවබෝධ කරගෙන තියෙනවද කියන කාරණාව ගැන සැකයක් මතුවෙලා තියෙනවා. නමුත් කොයි ආකාරයෙන්ද මේ මැද පෙරදිග සාම වැඩපිළිවෙල නැවත පනගන්වන්න පුළුවන් කියන ඒ නිශ්චිත කාරණා සම්බන්ධයෙන් ඔහු තවම කිසිවක් ප්‍රකාශ කළා නැහැ. නමුත් බැලු බැල්මටම ඔහු මැද පෙරදිග ප්‍රශ්නයට අත දැමීමට සූදානමින් ඉන්න බවක් තමයි මේ දෙපළ දවල මන්දිරේ කරපු රැස්වීමෙන් පස්සේ පෙනී යන්නේ.
අමල් ඊයේ දවසේදී තවත් වැදගත් කාරණාවක් සිද්ධ වුණා. විශේෂයෙන්ම මේ කොංග්‍රස් මණ්ඩලයේදී ඔබාමා කියා සම්බන්ධයෙන් පැවති ඡන්දයකදී අපිට ආරංචි වුණා 99 ට්‍රම්ප් ජයග්‍රහණය කරා කියලා. මේ ගැන පොඩ්ඩක් අපි විස්තර කතා බහ කරමු.
ඔව් මදුර, ඇත්තටම අපි දන්නවා දැන් මාර්තු මාසේ ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කළා ඔබාමා ජනාධිපතිවරයා විසින් හඳුන්වලා දුන්නු මේ affordable කියා, එහෙම නැත්නම් ඇමරිකානු ජනතාවට පහසුවෙන් සෞඛ්‍ය රක්ෂණය ලබා ගැනීම පිළිබඳ වැඩපිළිවෙල ඒක වෙනස් කරන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහයක් ගත්තා. නමුත් ඒ උත්සාහය අසාර්ථක වුණා කොංග්‍රස් සභාවේදී. මේක ඩොනල්ඩ් ට්‍රම්ප් ලැබපු ප්‍රබලම පරාජයක් හැටියට තමයි ඒ අවස්ථාවේ හඳුන්වා දුන්නේ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කළා කොහොම හරි මේ ජනාධිපති ඔබාමා විසින් හඳුන්වා දුන්නු ඒ රක්ෂණ ක්‍රමය වෙනස් කිරීමට තමන් අලුත් යෝජනාවක් ගේනවා, අලුත් කෙටුම් පතක් ගේනවායි කියලා ඔහු පොරොන්දුවක් දුන්නා. ඒ අනුව ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදී ඔහුට පුළුවන් වුණා නැවතත් මේ ඔබාමා කියා වෙනස් කිරීම සම්බන්ධයෙන් ඒ කොංග්‍රස් සභාවට ඒ යෝජනාව රැගෙන එන්න. ඉතින් ඉතාමත්ම තියුණු ඡන්දයකින් පස්සේ මේ ඔහුගේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාව සම්මත වුණා. ඇත්තට මේ කොංග්‍රස් මණ්ඩලයේදී 217 දෙනෙක් ඒකට පක්ෂවත්, 213 දෙනෙක් ඒකට විරුද්ධවත් ඡන්දය දුන්නා. නමුත් මේ යෝජනාව සම්මත වුණා. මෙතනදී වඩාත්ම වැදගත් වෙන්නේ රිපබ්ලිකන් පක්ෂය, ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු 20ක් විතර මේ යෝජනාවට විරුද්ධව ඩෙමොක්‍රටික් පක්ෂයත් සමග එකතු වෙලා ඡන්දය ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මේක කොංග්‍රස් මණ්ඩලයෙන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාව සම්මත වුණාට ඒක තව පියවරක් යන්නට අවශ්‍යයි. සෙනෙට් සභාවේ අනුමැතියත් මේකට අවශ්‍යයි. නමුත් අපිට දැනගන්න තියෙන විදිහට සෙනෙට් සභාවේ මීටත් වඩා තියුණු ඡන්දයක් තියෙනට පුළුවන්. නමුත් දැනට ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු බොහොම උනන්දුවෙන් ඕනෑකමින් බලාපොරොත්තුවෙන් හිටපු ඒ ජයග්‍රහණය කොංග්‍රස් මණ්ඩලයේ ඔහු සනිටුහන් කරගත්තා.
හොඳයි, අපි කතා බහ කරමින් සිටින්නේ AFP ප්‍රවෘත්ති ජාලය ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග, SBS සිංහල වැඩසටහනේ ලෝවට විශේෂඥයත් සමග. අමල්, අපි ඊළඟට අවධානය යොමු කරමු මේ සම්බාධක පිළිබඳව. ඇමරිකාව උතුරු කොරියාව කෙරෙහි තියෙන සම්බාධක තවත් දැඩි කරලා කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙන අතරතුරේදී රුසියාව තුර්කියට එරෙහිව තිබ්බ සම්බාධක ඉවත් කරලා කියලා තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මේ කාරණා ගැන පොඩ්ඩක් කතා බහ කරමු.
අපි දන්නවා උතුරු කොරියාව සම්බන්ධයෙන් උතුරු කොරියාවේ ඒ මිසයිල් අත්හදා බැලීම, ඒ වගේම ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් දිගින් දිගටම ඇමරිකාවත් එක්ක ඇත්තටම යුද්ධයකට පිවිසෙන ඒ අවධානම තිබුණා පහුගිය සති කිහිපයේදී. දැන් ඇත්තටම ඒ අවධානම එක්තරා දුරකට අඩු වුණාට ඇමරිකාව ප්‍රකාශ කළා උතුරු කොරියාවට තියෙන සම්බාධක තවත් අලුත් උච්ච අවස්ථාවකට රැගෙන යනවා කියලා. අපි දන්නවා මීට කලින් අවස්ථාවලදී ඔබාමා ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී උතුරු කොරියාවට විරුද්ධව සම්බාධක විටින් විට පැනෙව්වා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සියල්ලක්ම විවේචනය කළා, කිව්වා මේ සම්බාධක පැනවීමෙන් වැඩක් නැහැ, මීට වඩා ක්‍රියාශීලීව, එහෙම නැත්නම් ඍජුවම උතුරු කොරියාව සම්බන්ධයෙන් මේ යුදමය පියවරක් ගැනීම අවශ්‍යයි කියලා. නමුත් මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන තන්ත්‍රයත් ඒ මීට කලින් ඔබාමා කළා වාගේම නැවතත් මේ සම්බාධක උත්සන්න කිරීම තමයි කරලා තියෙන්නේ. මෙතන අලුත් දෙයක් හැටියට අපි දකින්නේ මේ තුන්වන පාර්ශවයේ සම්බාධක ඇති කිරීමටත් දැන් ඇමරිකාව පිවිසෙනවයි කියලා. ඒ කියන්නේ උතුරු කොරියාවට සම්බාධක පනවනවට අමතරව උතුරු කොරියාවත් එක්ක ව්‍යාපාර කරන, එහෙම නැත්නම් ගනුදෙනු කරන තුන්වන පාර්ශවයේ අයටත් මේ සම්බාධක ක්‍රියාත්මක කිරීමට තමයි ඔවුන් යෝජනා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම චීනය සහ චීනයේ බැංකු මේ වෙනකොටත් උතුරු කොරියාවට ජාත්‍යන්තර වශයෙන් ඒ ඔවුන්ගේ මුදල් ගනුදෙනු කිරීමේදී උපකාර කරනවයි කියන චෝදනාව මත දැන් ඇමරිකාව පිවිසෙන්නේ ඒ මුල්‍ය ආයතන වලට, බැංකු විශේෂම බැංකු වලට විරුද්ධව සම්බාධක පැනවීමට. ඉතින් මේකෙත් බලාපොරොත්තු වෙන්නේ තවත් උතුරු කොරියාව ජාත්‍යන්තරව කොන් කරලා ඔවුන්ගේ ඒ න්‍යෂ්ටික වැඩපිළිවෙල අඩපණ කිරීමේ කටයුත්තයි.
හොඳයි, අපි ඒත් එක්කම කතා බහ කරමු. මේ රුසියාව තුර්කිට එරෙහිව පනවා තිබුණු සම්බාධක ඉවත් කරලා තියෙනවා අමල්.
ඔව්, මේක ඇත්තටම සිද්ධ වෙන්නේ මදුර 2015 ඔබට මතකයි රුසියාවේ යුද අහස්‍යානයක් ගුවන්යානයක් තුර්කියේ හමුදා විසින් බිම හෙළුවා. මේක දෙරට අතර තීර්ථ සම්බන්ධයට බොහොම දැඩි ලෙස බලපෑවා. ඒ අවස්ථාවේදී රුසියාව දැඩි සම්බාධක පැනෙව්වා තුර්කියට විරුද්ධව. නමුත් පසු අපි දකිනවා පහුගිය අවුරුදු දෙක ඇතුළතදී තුර්කිය යුරෝපා සංගමයට ඇතුල් වෙන්න තිබිච්ච උත්සාහය තියෙන අතරතුරේ ඔවුන් බොහොම ප්‍රබල ලෙස රුසියාවේ මිතුරන් බවට පත්වෙමින් තිබුණා. විශේෂයෙන්ම ජනාධිපති එල්ඩොගාන් ඔහු අනෙකුත් යුරෝපීය නායකයන් සමග අමනාපයක්, එහෙම නැත්නම් ඔවුන් සමග ඇයි හොඳයි අඩුවීමත් සමගම එල්ඩොගාන් ජනාධිපතිවරයා රුසියාවේ ජනාධිපති පුටින් සමග තියෙන ඒ සම්බන්ධතාවයේ, ඒ ද්විපාක්ෂික සම්බන්ධතාවයේ නැවත ගොඩනැගීමට ලොකු උත්සාහයක් ගත්තා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි එල්ඩොගාන් ජනාධිපතිවරයා මොස්කව නුවරට ගිහිල්ලා පුටින් ජනාධිපතිවරයාත් එක්ක තිබිච්ච මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට රුසියාව ප්‍රකාශයට පත් කළා තුර්කියට දාපු සමහර සම්බාධක වහාම ඉවත් කරනවායි කියලා. මෙතනදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ රුසියාවේ රුසියානු ජාතිකයන්ට තුර්කියේ සංචාරය කිරීමටත්, ඒ වගේම මේ චාටර් ෆ්ලයිට්ස් රුසියාවෙන් ඇති කරන ඒ චාටර් ෆ්ලයිට්ස් තුර්කියට ගමන් කිරීමට තිබිච්ච තහනමත් ඉවත් කරලා තියෙනවා. නමුත් සමහර එළවලු සම්බන්ධයෙන්, ඒ එක්කම වීසා ලබා දීම සම්බන්ධයෙන් තිබිච්ච ඒ සම්බාධක තවමත් තියෙනවා. නමුත් ඒවත් ඉදිරියේදී ඉවත් කිරීමට කටයුතු කරනවා කියන එක පුටින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට පේන්නේ මෙතෙක් කල යුරෝපා සංගමයට ඇතුල් වීමට උත්සාහ කරපු තුර්කිය නැවතත් රුසියාවේ ප්‍රබල මිතුරෙක් වීමේ ඒ ලක්ෂණ දැන් පෙන්눔 කරනවායි කියලා.
අද දවසේ ලෝවට විශේෂංගය නිමාවට පත් කිරීමට මත්තෙන් අපි යනවා බකින්ගහම් මන්දිරයට එංගලන්තේ. එංගලන්තේ බකින්ගහම් මන්දිරෙන් අපිට ඊයේ දවසේ දීප්‍රවෘත්තියක් වාර්තා වුණා. මේ දෙවන එලිසබත් රජිනගේ ස්වාමි පුරුෂයා, එහෙමත් නැත්නම් මේ පිලිප් කුමාරයා මහජන සම්බන්ධතා වලින් නිල වශයෙන් විශ්‍රාම යනවා කියලා විල මේ අවුරුද්ද අගභාගයේදී. මේ කතාව මොකද්ද?
ඔව් මදුර, ඇත්තටම මේක කවුරුවත් බලාපොරොත්තු නොවෙච්ච විදිහට තමයි මේ ප්‍රකාශය සිද්ධ කරේ බකින්ගහම් මාලිගාවෙන්. ප්‍රින්ස් ෆිලිප්, එහෙම නැත්නම් ඩියුක් ඔෆ් එඩින්බරෝ කියන ආදිපාදවරයා, ඔහු ඇත්තටම ජූනි මාසයේ අවුරුදු 96 වෙනි උපන්දිනය සමරනවා. ඔහු ප්‍රකාශ කළ තිබුණේ අගෝස්තු මාසයේ ඉඳලා ඔහු මේ විදිහ නිල උත්සවවලට සහභාගී වීමෙන් වැළකී සිටිනවා. ඒ වගේම මින් ඉදිරියට අගෝස්තු මාසෙන් පස්සේ ඒ නිල උත්සවවලට ආරාධනා පිළිගන්නේ නැtei කියලා. ඉතින් ඇත්තටම අපි බැලුවොත් අවුරුදු 70කට අධික කාලයක් ඔහු මේ විදිහට මහරජිනත් සමග ඒ බ්‍රිතාන්‍යයේ මාලිගාවේ ඒ කටයුතු වලට, ඒ රාජතාන්ත්‍රික රටේ රාජතාන්ත්‍රික කටයුතු වලට බොහොම ඍජුවම දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් මෙතරම් දිගු කාලයක් මේ විදිහට රාජනායිකාවකගේ ස්වාමි පුරුෂ හැටියට කටයුතු කරපු, ඒ දීර්ඝ කාලයක්ම කරපු පුද්ගලයා හැටියට ඔහු මේ වෙනකොටත් ඉතිහාසගත වෙලා හමාරයි. මේ අවස්ථාවේදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සලකලා බලලා නෙමෙයි මේ කාරණාව කළේ කියන එක මාලිගාව ප්‍රකාශ කරලා තියෙනවා. අපි බැලුවොත් ගිය අවුරුද්දේ පමණක් ඔහු රාජකීය උත්සව 220කට ආසන්න ප්‍රමාණයකට නිල වශයෙන් ඒ කටයුතු වලට සහභාගී වෙලා තිබුණා. ඉතින් ඇත්තටම බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරපු ෆිලිප් කුමාරයා මේ විදිහට මේ තමන්ගේ නිල කටයුතු වලින් විශ්‍රාම යනවා කියලා කිව්වට ඌ කියලා තියෙනවා නිල නොවන වශයෙන් මට්ටමින් අනෙකුත් රජපෞලයේ උදවිය සහභාගී වන ඒ උත්සවවලට ඌ සහභාගී වීමට කටයුතු කරනවා කියලා. ඇත්තටම බ්‍රිතාන්‍යයේ සංගම් ඒ වගේම ඒ අනෙකුත් අපි ගත්ත මේ චැරිටබල් ඕගනයිසේෂන්ස් වගේව බැලුවොත් එවැනි ආයතන 780ක ඔහු ඒවට ඍජුවම දායකත්වය ලබා දීලා කටයුතු කළා කියලා. ඉතින් මෙතරම් ප්‍රබල ලෙස ඒ රජපෞලේ කටයුතු වලට සහභාගී වෙච්ච පුද්ගලයෙක් තමයි මේ විදිහට විශ්‍රාම යාම පිළිබඳ නිවේදනය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළේ.
හොඳයි අමල්, ඒ සමගින් අපි අද දවසේ SBS සිංහල ලෝවට විශේෂාංගය සමාප්ත කරන බලාපොරොත්තු වෙනවා. අපි ලබන සිකුරාදා සුපුරුදු විදියටම හමු වෙලා ලෝකයේ වටේ සිද්ධ වෙච්ච වැදගත් තොරතුරු පිළිබඳව කතා බහ කරමු. සුබ දවසක්, සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
ආයුබෝවන් මදුර.